කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන පාර්ලිමේන්තුව විසින් 2024 දෙසැම්බර් 6 වෙනි දින සම්මත කරන ලද යෝජනා සහ 2025 ජනවාරි 8 වෙනි දින තීරීම්කාරක සභාවේ අනුමැතිය ප්‍රකාරව දසවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සේවය කිරීම සඳහා පහත් සඳහන් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවලට නම් කරන ලද ආණ්ඩු පාර්ශවයේ සමාජික මන්ත්‍රීවරයන්ගේ නාමලේඛනය සහ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවලට නම් කරන ලද සමාජික මන්ත්‍රීවරයන්ගේ නාමලේඛනය බාසත්‍රයෙන්ම මම සභාගත කරමි. විවස්ථාදායක ස්ථාවර කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහීය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය කාරක උපදේශක කාරක සභාව, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ධීවර ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව. කතානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 154 වරන් ඇතුළේ 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණන ආධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 60-61 හා 62 කොටස් සහ 6 කාණ්ඩයේ රෝම ඉලක්කම් 42 කොටස සහ 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 27-28-29 හා 30 කොටස්, දෙවෙනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 15 කොටස සහ සිව්වෙනි කාණ්ඩයේ රෝම ඉලක්කම් 15 16 හා 17 වෙනි කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභා නායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයයි යෝජනා කර.
ලිපිලේඛනාදී පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
2023 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අදාළ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා.
2022 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අදාළ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 79.40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පන්ති යටතේ නියමය, 2007.48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්, 2002.24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සහ 2008.14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ නියමයන් වාගයක් අපේ කාර්ය සභාවට ඉදිරිපත් කළා. ඒවා අනුමත කළා. අපි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතාමත්ම කෙටියෙන් 79.40 අපනයන සංවර්ධන පනතේ මේ සෙස් බද්ද යම් කිසි ප්‍රමාණයකින් අඩු කිරීම සම්බන්ධයෙන් තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. මෙතනදී අපි සාකච්ඡා වෙච්ච මූලික දෙයක් තමයි සෙස් එක කියන්නේ අපනයන වර්ධනය සඳහා ගහන බද්දා. 1979 මැයි මාසේ ලලිත ඇතුළමුදලි ඇමතිතුමා තමයි මේක ඉදිරිපත් කරේ එක්ස්පෝර්ට් ඩිවලොප්මන්ට් බෝඩ් එක හදන්න. එතකොට ඒ සෙස් බද්ද මාකටිං වලට ප්‍රොමෝෂන් වලට තමයි ලැබිය යුත්තේ. හැබැයි ඒක ඒ විදිහට ලැබෙනවද නැද්ද කියන එක පිළිබඳව ගැටලුවක් මතුණා. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයටත් EDB එකටත් කිව්වා ඒක නිසියාකාරව කළමනාකරණය කරගෙන මාකටිං වලට පාවිච්චි කරන්න, එක්ස්පෝර්ට් මාකටිං වලට පාවිච්චි කරන්න ලබා ගන්න කියලා. දෙවැනි කාරණාව තමයි අස්වැසුම ප්‍රතිලාභ. ඒකේ මේ අවුරුද්දේ අවසාන වෙනකම් 5000 ලැබිච්ච කට්ටියට 5000ත්, ඊළඟට 8500 ලැබිච්ච කට්ටියට 10000ත්, 15000 ලැබිච්ච කට්ටියට 17500 වෙනකනුත් වැඩි කරන්න කාර්ය සභාවේ අනුමැතිය ලැබලා දුන්නා. තුන්වෙනි එක තමයි විශේෂ ක්‍රමෝපාය සංවර්ධන SDP එක යටතේ මේ ප්‍රොජෙක්ට්ස් දෙකකට ගෙනාවා. එකක් තමයි බටහිර වරාය වෙස් ටර්මිනල් එක සහ මඩකල්පුව ප්‍රදේශයේ ෆැක්ටරියක් සම්බන්ධයෙන් වෙස් ටර්මිනල් එකට අපි අනුමැතිය ලබා දුන්නා. අර JJ Mills කියන ෆැක්ටරි එක, ටෙක්ස්ටයිල් ෆැක්ටරි එක සම්බන්ධයෙන් තවදුරටත් විශ්ලේෂණයක් ලබා දෙන්න කියලා ඒක අපි කල් දැම්මා. අවසානක තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බදු යටතේ ආහාර ආනයනික ආහාරවලට බදු පැනවීම සම්බන්ධයෙන් රෙඩ් අනියන්ස්, ගාලික්, පීස් යනාදී වශයෙන් සහ ස්ප්‍රැට්ස්, ඩ්‍රයි ෆිෂ්, ඉම්පෝර්ටඩ් මැකරල්, මෝල්ඩි ෆිෂ් මේක රුපියල් සමහරව රුපියල් 5යි, සමහරව රුපියල් 300යි, 600යි යනාදී වශයෙන් IMF එකත් එකඟ වෙලා තිබුණා. ආහාරවලට ආනයනය කරාම බදු දැනට තියෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඒක අයින් කරලා ඒ වෙනුවට වැට් බද්දක් පනවන්න කියලා. ඒක මොන ප්‍රතිශතයක් යන්ටද පනවනවද කියලා තීරණයක් අරගෙන තිබුණේ නැහැ. නමුත් රජය තීරණය කළා තියනවා ගරු කතානායකතුමනි, වැට් එක නොගහ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඒ තිබිච්ච විදිහටම ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒකට සභාවේ අනුමැතිය ලැබුණා. බොහොම ස්තුතියි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නීතිඥ ජයසිරි ජයසේකර මැතිතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා.
ගරු බලශක්ති අමාත්‍යතුමා.
Okay.
ගරු කතානායකතුමනි, දාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ පැනේ ප්‍රශ්න අංක 1 2024 11 20 දින විට ගෘහස්ථ සහ ව්‍යාපාරික යන එක් එක් පදනම යටතේ විදුලි ඒකකයන් සඳහා එකනු ලබන ගාස්තු වෙන වෙනසින් කොපමණද? ලොකු ලැයිස්තුවක් තියෙනවා, සභාගත කරලා තියෙනවා. ඒ අනුව කාණ්ඩංග 1 කිලෝවොට් පැය 0.30 අතර ඒකක මිල රුපියල් 6යි, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 100යි, කාණ්ඩ 2 කිලෝවොට් පැය 31.60 අතර ඒකක මිල රුපියල් 9යි, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 250යි, ඊට පස්සේ කිලෝවොට් පැය මාසික පාරිභෝජන ඒකක කිලෝවොට් පැය 60ට වැඩි කාණ්ඩේ 0.60 අතර රුපියල් 15යි, මාසික ස්ථාවර ගාස්තුවක් අදාළ වෙන්නේ නැහැ. කිලෝවොට් පැය 61.90 අතර ඒකක මිල රුපියල් 18යි, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 400යි, කිලෝවොට් පැය 91.120 දක්වා ඒකක මිල රුපියල් 30යි, ස්ථාවර ගාස්තුව රුපියල් 1000යි, කිලෝවොට් පැය 121.180 අතර මාසික ස්ථාවර යුනිට් ප්‍රයිස් 142යි, මාසික ස්ථාවර ගාස්තු 1500යි, කිලෝවොට් පැය 180ට වැඩි ඒකක මිල රුපියල් 65යි, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 2000යි, ගෘහස්ථ තෝරාගත හැකි කාල පාදක ගාස්තු ක්‍රමය, දිවා කාලය උදේ 5:30යි හවස 18:30 අතර රුපියල් 56යි, කාර්යබහුල වේලාව හවස 18:30යි පැය 18:30 22:30 අතර රුපියල් 72යි, කාර්යබහුල නොවන 22:30යි 5:30යි අතර රුපියල් 24යි, ඒ තුනටම ස්ථාවර ගාස්තු රුපියල් 2000යි. ඊට අමතරව පොදුකාර්ය අය ක්‍රමයක් තියෙනවා. ඒකේ ගාස්තු අංක 1 පොදුකාර්ය 1 කිලෝවොට් පැය 180 දක්වා මුළු දවසේම රුපියල් 26ක් අය කරන්නේ, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 600යි, පොදුකාර්ය අංක 1 කෙටීරත් 2 කිලෝවොට් පැය 180ට වැඩි රුපියල් 34.40යි, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 1500යි, ගාස්තු අංක 2 දිවා කාලය 38.725යි ඒකක මිල, කාර්යබහුල වේලාව 46.75යි, කාර්යබහුල නොවන වේලාව 31.45යි, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 5000යි, උපරිම ඉල්ලුම් ගාස්තුව රුපියල් 1500යි. ගාස්තු අංක 3 දිවා කාලය 37.40යි, කාර්යබහුල 45.90යි, කාර්යබහුල නොවන රුපියල් 30.60යි, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 5000යි, උපරිම ඉල්ලුම් ගාස්තුව රුපියල් 1400යි. ඊට පස්සේ ප්‍රශ්න අංක A2 2024-10/21 දින සිට මේ දක්වා කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් කර නොමැත. ප්‍රශ්න අංක A3 අදාළ නොවේ. ප්‍රශ්න අංක A4 ශ්‍රී ලංකා මහජන කොමිසම දෙන තීරණය පිළිගන්නේද? ඔව්. ප්‍රශ්න අංක A5 එම කොමිසම විසුරුව හැරීමට කටයුතු කිරීමට අදහසක් නැත. ප්‍රශ්න අංක A1 විදුලි සඳහා ස්ථාර මිලක් පවත්වා ගැනීමට කටයුතු කරන්නේද? අදාළ සියලු නීති රෙගුලාසි වලට අනුව ලංකා විදුලි බල මණ්ඩලය අයක්‍රම සංශෝධන නීතිපත් කරන්නේ පුරෝගතනය කරන ලද කාර්තුවට හෝ සය මාසයට ඇති වියදම අනාවරණය කරන පරිදිය. එබැවින් අදාළ කාල සීමාවට ඇති විදුලි ඉල්ලුම සපුරා ගැනීමට වැය වෙන විදුලිය වියදමට අදාළ වන විනිමය අනුපාතය, ඉන්ධන මිල, ගල් අඟුරු මිල, වර්ෂාපතනය වැනි සාධක මත අදාළ කාර්තුවට හෝ හය මාසයට ඇති විදුලි බිල උච්චාවචනය වේ. ප්‍රශ්න අංක A2 එම ස්ථාවර මිල කවරේද? අදාළ නොවේ. ඉහතින් පිළිතුරු සපයා ඇත. යන්න එතුමා සභාවට දන්නේ ඉහතින් පිළිතුරු සපයා ඇත. එතකොට
කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ
විශේෂයෙන්ම අපේ ඇමතුමාගෙන් අහන්න කැමති, විශේෂයෙන්ම දැන් මේ මාස 3න් 3ට ඔබතුමාලා ඉදිරි බලය පිළිබඳව තිබෙනේ සංශෝධනය ක්‍රියාත්මක කරන්න මාර්තු මාසයේ 121.9 කිනුත්, ජූලි මාසයේ 122.5 කිනුත් සංශෝධනය කළා තිබුණා. විශේෂයෙන්ම ඔබතුමාලගේ අධිකරු ජනාධිපතිතුමත් ඒ වගේම අමාත්‍යවරුනුත් මේ ආණ්ඩුව ගන්න කලින් බොහොම පැහැදිලිව කිව්වා, ඉතාම කෙටි කාලයක් ඇතුළත 135කින් විදුලි බලය අඩු කරනවායි කියලා. රුපියල් 5000 බිල 3000 කරන්න පුළුවන් කිව්වා, 9000 බිල 6000 කරන්න පුළුවන් කිව්වා කියලා කියපුව ඔක්කොම මේ රටේ ජනතාව අහගෙන හිටියා, බලාගෙන හිටියා. ඒ අනුව තමයි ඇත්තටම විදුලිය පිළිබඳව යම් විශ්වාසයක් මේ සූරාගෑම නතර කරන්න පුළුවන් වැඩපිළිලක් හදලා තියෙයි කියලා ඔබතුමාලට ඡන්දෙ දුන්නා. දැන් ඉතාම කෙටි කාලයක් ඉවර වෙලා දැන් ඔබතුමාලා ලබන ජූනි මාසෙ වෙනකල් විදුලි බලය අඩු කරන්න බැහැයි කියලා දැන් විදුලි බල මණ්ඩලෙන් කියලා තියෙනවා. දැන් එකම විශේෂයෙන්ම එක දිගින් දිගටම පැහැර හැරීම, විශේෂයෙන් විදුලි බල මණ්ඩලය නොවැම්බර් පළවෙනිදා වෙනකොට දෙන්න ඕනේ දෙසැම්බර් මාසේ මේ විදුලි බිල වැඩි කිරීම. දැන් ඔක්තෝබර් මාසේ කරේ නැහැ, ඊළඟට ඩිසెంబර් මාසේ කරේ නැහැ. නමුත් නොවැම්බර් පළවෙනිදා ඉල්ලලා මැතිව කොමිසම ඉල්ලලා තිබුණා මේක ඉක්මනින් දෙන්න කියලා. දැන් ඔබතුමාලා තව සති දෙකක් ඉල්ලුවත්, ඊළඟට තව සති දෙකක් ඉල්ලුවා, මේ විදිහට දිගින් දිගටම ඉල්ලලා තමයි මේ දැන් ජූනි මාසෙට මේක ගෙනල්ලා තියෙන්නේ. එනිසා විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ 106/11 අතර පහළ දැමීමට කළ යෝජනාව උපයෝගතා කොමිසම ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඊළඟට අන්තිමටම කරපු ඉල්ලීම අනුව විදුලි ගාස්තු සංශෝධනයක් කරන්න නම් කරන්න පුළුවන් 1.2 වැනි ප්‍රතිශතකින් කියලා විදුලි බල මණ්ඩලයේ කියලා තිබුණා. දැන් මේ වන විටත් ජල විදුලි නිෂ්පාදනයේ 56% විතර තියෙනවා. ඉතින් මම අහන්න කැමතියි, ඔබතුමාලා මෙච්චර පොරොන්දු දීලා ලොවෙත් නැති පොරොන්දු දීලා අර කිව්වා වගේ ලොවෙත් නැති ජයග්‍රහණයක් ගත්තා. දැන් ඔබතුමාලා මොකද්ද මේ මේක සම්පූර්ණ එක පැත්තකින් ඔබතුමා පනත උල්ලංඝනය කිරීම, ඊළඟට කොමිසමේ ඒ තියෙන නීති රීති උල්ලංඝනය කිරීමක්. දැන් ලංකාව වටේම වුන් කරගෙන යනවා මේ අදහස් ගැනීම. මම අහන්න කැමති ගරු ඇමතුමා විදියට ඔබතුමාගෙන් මේ විදුලි බල සංශෝධනය ඇයි මේ ජූනි මාසෙ දක්වා තමුන්නාසලා කල් දාලා තියෙන්නේ මෙච්චර ප්‍රශ්න ගණනාවක් තියෙද්දි? මොකද රටේ අද කුඩා කර්මාන්ත විශාල සංඛ්‍යාවක් වැහිලා ගිලා තිනවා, වැඩිම විදුලි බිල තියෙන ලංකාවේ ආසියාවේ. ඉතින් ඔබතුමාලට මේක ගොඩ ගන්නත් ඕනේ, රට ගොඩ ගන්නත් ඕන නම් ඇයි මේක කරන්නේ? මොකද්ද මේකට හේතුව කියලා කරුණාකරලා මට කියන්න. ඔව්.
කතානායකතුමනි, ඇත්තටම විදුලි බලය අඩු කරනවා කියලා අපි කොහෙවත් ප්‍රකාශ කළා නැහැ විදුලි බිල මිසක්. මොකද විදුලි බලය අඩු කරනවා කියන්නේ ඉතින් මිදුලුසුර කරවලේ ඉන්න වෙනවා. අපි විදුලි බිල අඩු කරන්න තමයි අපේ අරමුණ. ඒක ඇත්තටම අපි මේ දවස්ෙන් දෙකෙන් කරනවා කියලා අපි කොහෙවත් කියලත් නැහැ. අපි අවුරුදු 3ක් ඇතුළත කරන්න ඉන්නේ. මොකද විශේෂයෙන්ම පසුගිය පාලනයන් විසින් කරන දූෂිත සහ අක්‍රමවත් පාලනයන් වල ප්‍රතිඵල ජනතාවට විඳින්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩල මේ වෙනකොට බිලියන 332ක නැයකින් පෙළෙනවා. ඒ වගේම වැඩි මිලට විදුලි මිලදී ගැනීම වරින් වර රුපියල් 22ට පටන් ගත්ත එක 34 ගිහිල්ලා ඊට පස්සේ ආපහු 27ට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමා අහගෙන ඉන්න ඇති මම ඉදිරිපත් කර මිල ගණන් ටික ටැරිෆ් එක ජනතාවගෙන් අපි ආයතන වලින් අපි විදුලි බලය දීලා ගන්න මුදල. හැබැයි ඊට වැඩිය වැඩි අපි විදුලි බලය නිෂ්පාදනය කළා සමහරුන්ගෙන් අපි මිල දී ගන්න වැය වෙන මුදල. ඉතින් ඒකත් එක්ක ඒවා අපි පිළිවෙලකට අනිත් එක පසුගිය රජයන් කරා වගේ අනවශ්‍ය විදිහට දේශපාලන ඌමනාව තමන්ගේ දේශපාලන අභිමාර්ථාර්ථය මුදුන් පමුණවා ගන්න විතරක් මේක එහෙම එහ කරලා වැඩක් නැහැ. මේක ස්ථාවරව හරියට සිස්ටම් එකක් ඇතුව හදන එක තමයි අපේ වගකීම. ඒක තමයි අපි මේ අපිට තමයි ඒකට තමයි අපිට මැන්ඩේට් එකක් තියෙන්නේ. අපි ඒක තමයි කරගෙන යන්නේ. ඒකට යම් කාලයක් ගත වෙනවා. මොකද මේකේ කරලා තියෙන පැටලිලි ටික ගොඩක් තියෙනවා. මොකද අවුරුදු 20කට ඇග්‍රීමෙන්ට් ගහලා තියෙන්නේ වැඩි ගන්නට විදුලිය ගන්න. එතකොට දැන් අපි ඒවත් හිර වෙලා ඉන්නේ. අපි ඒක තමයි අඩුම ගානේ වැඩි නොකරන්න. දැන් විදුලි බල මණ්ඩලයෙන් ඇත්තටම අපිට මූලික කැල්කියුලේෂන් එක හම්බුනේ රුපියල් 137ක් වැඩි කරන්න. අපි එහෙම තියෙනකොට තමයි අපි මේ පුළුවන් තරම් මේ මේ අපි ඒක මේ සකසුරුවම් කළා අපි මේ මේ වැඩි නොකරන අර ඔබතුමා කිව්වාගේ 101 දශම ගානකට හරි අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එහෙම අපි ගෙනල්ලා තියෙන්නේ මේකේ තියෙන පර්ණ පවු ටික අපිට හොදන්න වෙලා තියෙනවා. ඒක මේ ඔබතුමාද කවුද කියන එක නෙමෙයි මේ දක්වා කරපු හැම එකෙම අපි මේ විදිහට ඒ ක්‍රමයට අපි කරන්නේ නැහැ. මේකේ අපි ලාභයක් හෝ අපිට පුද්ගලික මේ ප්‍රතිලාභ හෝ අපිට හිතවත් මිනිස්සුන්ට අපි කාටවත් මේ ප්‍රොජෙක්ට් දෙන්නවත් මේ 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 plan දෙන්නවත් නෙමෙයි. ඒකෙින් ද අපිට කාලයක් යනවා. අපි කියලා තියෙන්නේ විදුලි බිල අඩු කරනවා කියලා අවුරුදු 3ක් ඇතුළත තමයි 30 ගාන අඩු කරන්නේ. අපි ඊට කලින් අඩු කරන්න අපිට අනිවාර්යෙන් ඌමනාවක් තියෙනවා. අපි ඒකට අවශ්‍ය සැලසුම් සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒකෙින් ද මොකද මේක මේ හොඳින් තිබිච්ච තැනක් නෙමෙයි. අවුරුදු 2014 ඉඳන් මේ මේ විදුලි බිල සංශෝධනය නොකර ගෙනිච්ච මේ මේ ආයතනයක් විදුලි වල මණ්ඩලය කියන්නේ. එතකොට ඒකේ හැම එකක්ම වැඩි වෙලා තියෙනවා. හැබැයි නැවත නැවත විදුලි මිල විදුලිය මිලදී ගැනීම වැඩි කරලා තියෙනවා. හැබැයි විදුලි බලය මිනිසුන්ට දෙන එක මේ සංශෝධනය කළා නෑ දිගටම. දැන් මෙතන අනිත් එක සමහරලාවට සමහර මාධ්‍ය වලින් කියනවා විදුලි බල විදුලි බිල අඩු කිරීමේ යෝජනා. එහෙම කියලා එකක් නෑ. විදුලි බල සංශෝධනය කිරීම බිල සංශෝධනය කිරීමක් තියෙන්නේ. ඒකෙ හින්දා ඒක අපි මේ විදිහට මේ තමයි අපි කියලා තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. අපි ඉස්සරහදී ඒක ස්ථාවරව. ඒ කියන්නේ මාසෙන් මාසේ මේ විදිහට යන්න නෙමෙයි අපිට මේක ගොඩනගන්න දෙයක් තියෙනවා. ඒකෙදි අපි ඒක කැප කරලා අපි ඒ තැනට ගෙනියනවා. ඒක මේ මම හිතන්නේ මන්ත්‍රීතුමාට තේරුම් ගන්න පහසු ඇති. ඔය මම ඉදිරිපත් කරපු පළවෙනි මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර ටිකේම තියෙනවා. අපි මිලදී ගැනීම තා මේ ජනතාවට දෙන්නේ කීයද කියලා. එතකොට මොකද රජයෙන් ඕකට මේ සානාධාර දීලා කරෙත් දැන් මෙච්චර කල් අඩු කරාට ඒ ණය බාර විතර එකතු වුණේ. ඒකින් ද මේ අනවශ්‍ය විදිහට අපි මැනේජ් කරන්නේ නැහැ මේක. මොකද ඒකේ අන්තිම බර එන්නේ බදු හරහා ජනතාවටමයි. ඉතින් අපි එතනට මොකද කරන්ට් එක පාවිච්චි නොකරන ජෙනරේටර් පාවිච්චි කරන මිනිස්සුන්ටත් අන්තිමට බදු විදිහට තමයි එන්නේ. ව්‍යාපාරවලටත් එන්නේ එහෙම. ඉතින් අපි එතනට යන්නේ නැහැ. අපි මේක හරි විදිහට කළමනාකරණය කරගෙන තමයි යන්නේ. ඒකේ ප්‍රමුඛ අරමුණ අර අපේ රීජන් එකේ සාධාරණ මිලකට වැඩිම මිලකට විදුලිය විකුණන අපේ රටේ මේ මිල විදුලි ඒකක එක මිල සාධාරණ ලීස් කොස්ට් එකට ගෙනියන්න තමයි අපේ අරමුණ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. ස්තුතියි.
ගරු කතානායකතුමා මේ වචනේ අල්ලගෙන දඟලන්න එපා. විදුලි බිල අඩු කරනවායි කියලා කිව්වේ විදුලි අඩු කරනවා නෙමෙයි. ඔයා පොඩි කෑල්ලක් අල්ලන සහෝදරයා කතා කරන්න එපා. මම කියන්න කැමතියි දැන් තමුන්නාන්සේලා මේ ඔබතුමාලගේම ජනාධිපති අපේක්ෂකතුමා කියන්නේ කවද්ද? President Andra Kumar Dishanayake says that steps will be taken to reduce the electricity tariff by more than 30% in the near future. Near future කියන්නේ අවුරුදු තුනකින්ද? මම දන්නේ near future කියන්නේ ඉංග්‍රීසියෙන් තේරෙනවා නම්. එතකොට මේ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ඉවර වෙලා දඹුල්ලේ තියෙන රැස්වීම කියන්නේ නොවැම්බර් 9 වෙනිදා. හරි? මේ මට තේරෙන්නේ නැහැ තමුන්නාන්සේලා මේ මෙහෙම බොරු කියන්න පුළුවන්ද කියලා. බොරුනේ කියන්නේ ඇත්තටම. උදේ ඉඳන් රෑ වෙනකල් බොරු කියන්නේ. දෙවෙනි කාරණේ තමයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න. දැන් කලබල වෙන්න එපා. ඉඳ ගන්නනේ ඉඳ ගන්නකෝ. පාර මේ ක්‍රම දැන් අර තව එක්කිනේ නැගිටලා ගමන. අර පාර්ලිමේන්තුව කරන්න එපා මේක. ඉවසන්න පොඩ්ඩක්. ඉවසලා ඉන්න. මොනවාරි එකක් කිව්වම ඉතිහාසෙ හොරගම් ගැන කතා කරනවා.
මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ.
එතකොට මම දෙවෙනි අතුරු පස්සේ කරු කතානායකතුමනි. දැන් ෂෝක් හැබැයි ගලපති මාත්‍යා මොකද තත්තේ
ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න කාලය පිළිබඳ කටයුතුක් තියෙනවා.
හරි රයිට් ඕකේ. පොඩක් ඉන්න. මට දෙවෙනි ප්‍රශ්නේ අහන්න දෙන්න. ගරු කතානායකතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ. මම කියන්න කැමතියි දැන් මෙතුමා කරුණු ගණනාවක් කිව්වා මේක නොකරන අර කොඳුරු තෙල් හත්පට්ටෙකුත් තවත් පොඩ්ඩක් ගොහා ගන්න මේක දැන් කල්පනා කරන්න. අපි කිසිම කාරණයක් ගැන ඇහුවේ නැහැ. අහලා තියෙන්නේ ඔබතුමාලා දීලා තියෙන පොරොන්දුවක් පිළිබඳව විතරයි. දැන් බොහොම පැහැදිලිව විදුලි ගාස් සංශෝධනය ගැන කොමිෂන් සභාවේ බොහොම පැහැදිලිව ඒගොල්ලෝ කියලා තියෙනවා ඔබතුමාලා නැප්ත ගන්න මිල, ඔබතුමාලා තෙල් ගන්න වෙනකට ගන්න මිල, ඊළඟට කොස් එක පිළිබඳව තමුන්නාසේ සම්පූර්ණ තොරතුරු වැරදි කියලා. ඒ තොරතුරු වැරදි කියන්නේ ඒගොල්ලෝ ගාවත් තියෙනවා වෙනම ටැරිෆ් යුනිට් එකක්. ඉතින් ඒ නිසා ඒකෙන් දීලා තියෙනවා මේක සම්පූර්ණ වැරදි කියලා. මම ඉල්ලන්නේ කරුණාකරලා අපි වෙන එකක් ඉල්ලන්නේ නැහැ. සංශෝධන තමුන්නාසි කියනවා අඩු කරනවා වැඩි කරනවා අපිට අදාළ නැහැ. නමුත් ඔබතුමාලා කියපු එක මම මෙහන්නේ. දැන් ඔක්තෝබර් මාසේ දුන්නේ නැහැ. අපි හිතමුකෝ හරි ආණ්ඩුව ඇවිල්ලා සැප්තැම්බර් 21 ඇවිල්ලා ආණ්ඩුවට බැරි වුණයි කියලා. තුන් දෙනයි නීතියේ. ඊළඟට ඩිසెంబර් නැහැ. ඊළඟට දැන් ආපහු දෙන්න තියෙනවා ජූනි වෙනකල් තව දෙපාරක්. ඉතින් මම අහන්න කැමතියි මේ රටේ මිනිස්සුන්ට ඔය විවිධ කතා කියන්න පුළුවන්. ඉතින් දැන් අද වෙනකොට බිලියන 167ක ලාභයක් තියෙනවා. ඔබතුමාලට තිබුණ ප්‍රශ්න ටික විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය ඇබ්සෝබ් කරගත්ත තිබිච්ච ණය. දැන් අද වෙනකොට විදුලි බල මණ්ඩලයට ණය නැහැ කාටවත් ගෙවන්න. බුරු කියන්න එපා. පාඩුයි කියලා. බිලියන 167ක් ලාභයි අද වෙනකොට. ඒක තමයි ඇත්ත කතාව මේ 2024. අපි ගාව ඔක්කොම තොරතුරු ටික තියෙනවා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ බොරු කියන්නේ නැතුව කරුණාකරලා මේක අලාභයි කියලා කියනවනම් ඔබතුමා අලාභේ කොච්චරද කියලා කරුණාකරලා කියන්න. මොකද හේතුව ඔබතුමාලා තිබිච්ච ණය සියල්ලම මේ වෙනකොට මීට කලින් අත වශයෙන් ඉවත් කරගත්තේ. ඒ විතරක් මේ 175කින් අතරම 400කින් විතර විදුලි බලේ බිල වැඩි වුණා අර කාලේ. අපි කියන්නේ මේ වැඩි කරපු එක අඩු කරන්න පුළුවන් වැඩපිළිවෙළක් දැන් සකස් කරන්න පුළුවන්. මොකද හේතුව 156කට වැඩි ජල විදුලියෙන් තමයි මේ ටිකේ දිව්වේ 2023 2024 අවුරුදු දෙකම. මේ අවුරුදු දෙකේම කරු කතානායකතුමා හරි මම අහන්න. ඒ නිසා මට කියන්න හරියට කරුණා කළා ඉන්න ඔයාලා කලබල වෙන්න එපා කතානායකතුමා කියයි ඒක. ඔයාලා කලබල ඔයාලා මේ කතානායකතුමා වෙන්න හදනවනේ.
ගරු මන්ත්‍රීව ප්‍රශ්නේ
මොකද ඔබතුමා කියන එක මම අහන්නම්. මේ එක එකන ඇවිල්ලා කියන්නේ අහන්නේ නැහැ. ඒ නිසා මට කියන්න තවත් හරියටම මේක ඉවර කරන්න කියලා ඔබතුමාලා අපිට කියන්න උත්තරයක් දෙන්න. පච කියන්න එපා බොරු කියන්න එපා. පච ආණ්ඩුවක් නේ මේක තියෙන්නේ.
ගරු මන්ත්‍රීව ප්‍රශ්නේ අහන්න.
ඔබතුමා ඇත්තටම මේ ගරු කතානායකතුමනි මේ මන්ත්‍රීවරයා ඇත්තටම දෙකොණ පටලෝගන තියෙන්නේ. පුළුවන් නම් ඔප්පු කරන්න ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ණය ටික මහා භාණ්ඩාගාරයට අරන් තියනවා කියලා පුළුවන් නම් ඔබතුමා ඔප්පු කරන්න. හරිනේ ඒක බොරුවක්. හරිනේ ඒක සම්පූර්ණ බොරුවක්. 332ක් තියෙනවා. සත පහක්වත් අරන් නැහැ මහා භාණ්ඩාගාරයට හෝ ආණ්ඩුවට. ඒ ණය ගෙවනවා තාමත්. හරිනේ ඒ බොරු මත පදනම් වෙලා ප්‍රශ්න අහන එක මම හිතන්නේ මේ සභාවට කරන අගෞරවයක්. මොකද ඔය 167 කියන එකත් පුළුවන් නම් අපිට සභාගත කරන්න කොහෙන්ද ගත්තේ කියලා ලාභේ මේ බිලියන 41ක් තියෙනවා. ඒක අපි ඇබ්සෝබ් කරලා තමයි ඔය මිල මේ සංශෝධනයට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම කොමිෂන් එකේ මං හිතන්නේ PUSSL එකේ කොමිෂන් එකේ කිව්වා කියලා කියනවා නිල ලේඛනයක් අපිට ඉදිරිපත් කරොත් හොඳයි ඒ පිළිබඳව. මොකද කොහෙවත් එහෙම නැහැ. ඔය කටකතා යනවා මීඩියා වල යනවා. ඒ අරෙන්න මේ තහවුරු කරපු එකක් එන්න. මොකද ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ කිසිම ණයක් මේ දක්වා රජයේ පවරගෙන නැත.
ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා බලශක්තිසහ අමාත්‍යතුමාගේ ඇසීමට
අහනවා ගරු කතා.
ගරු මන්ත්‍රීතුමා දැන් දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයිනේ. ගරු මන්ත්‍රීතුමා දැන් දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයි. ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයි. අපි ඉරණ. ගරු සභානායකතුමා
දෙකයි අහන්න පුළුවා. අතුරු ප්‍රශ්න දෙකයි. අපි ඔබතුමා ඉල්ලා සිටින අතුරු ප්‍රශ්න දෙකට වඩා දෙන්න එපා කියලා. අපි ඉල්ලා සිටිනවා.
ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා
මම අහනවා ගරු කතානායකතුමාගේ
ඇසීමට. ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා
ඇහුවා. උත්තර තමයි නැත්තේ.
බලශක්ති අමාත්‍යතුමා ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 3 ගරු බලශක්ති අමාත්‍යතුමා
හරි මම ඉදිරිපත් කරනවා. ප්‍රශ්නාංක 1 ආ 1
ගරු බලශක්ති අමාත්‍යතුමා ප්‍රශ්නෙට උත්තර ලබා දීමට
ප්‍රශ්නාංක 1 346යි එම විදුලි බලාගාර නම් කවරේද පුද්ගලික තාප්බලාගාරය වන යුගධනවි සෝබාධනේ බලාගාර සහ අනිකුත් ඉතුරු ටික අමුණුම එක වශයෙන් අමුණා ඇත. ප්‍රශ්න අංක 3 විස්තර අමුණුම එකෙහි දක්වා ඇත. 4 දෙදස් පහලේ සිට මේ දක්වා එක් එක් බලාගාරයක් මිලට ගන්නා ලද වාර්ෂික විදුලි එකක සංඛ්‍යාව හා ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල ඇමුණුම දෙකමකින් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්න අංක A1 විවිධ වර්ගයේ පුද්ගලික විදුලි බලාගාරය වෙන විදුලි බලය මිලදී ගැනීම විවිධ ගිවිසුම් යටතේ සිදුවන අතර මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය විදුලි බලාගාර වලින් සම්මත ස්ටෑන්ඩර්ඩ් පවර් පර්චේස් ඇග්‍රිමන්ට් ද ටෙන්ඩර් පටිපාටි යටතේ විදුලි මිල දෙගන්නා කුඩා බලාගාර සඳහා මීට සමාන ගිවිසුමක්ද භාවිතා කරයි. මෙම බලාගාර එක ටර්ම් එකක් කියන්නේ මස් රන් ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක කරන නිසා බලාගාරය විසින් ජනනය කරන මණ්ඩලය වෙත සපයන විදුලි පරිමාව සඳහා පමණක් මුදල් ගෙවීම සිදු කරන අතර ඩීම් එනර්ජි සඳහා මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් අදාළ නොවේ. මීට අමතරව විශාල වශයෙන් පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා ඉහත ගිවිසුමට වඩා කොන්දේසි ඇතුළත් වඩා විස්තර ගිවිසුමක් භාවිතා කරයි. ප්‍රයිවේට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ක්‍රමවේදයේ ඇතුළත්ව ramp rate for power up down payment for deem energy buyout option then liquidated damage for the for not supplying minimum guarantees energy anadi vashen vistara givusumak athulatwe meeta amathara lng viduli balagara sandahawana viduli milimidi ganime givusum walta adala milagana lanka viduli wala mandalayata ahithara nona athara tarankari lansu dabime kriyawaliyak හරහා සුරක්ෂිත කර ඇත. LNG දැනට නොමැති වීම නිසා ඉන්ධන සැපයුම් දාමයට බාධා ඇති වුවොත් බලශක්ති සුරක්ෂිතතාවය ඒ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විදුලි යන්ත්‍ර ගිවිසුම් දිත්ත ඉන්ධන පදනම් මත වීම ගත කර ඇත. ප්‍රශ්නාංක A2 අදාළ නොවේ. ප්‍රශ්නාංක ඇ අදාළ නොවේ.
ගරු ඇමතුමනි,
ගරු මන්ත්‍රීතුමා, අතුරු ප්‍රශ්න කෙටියෙන් අහන්න. දැන් ඉස්සෙල්ලා සෑහෙන ප්‍රමාණයක්
අපට කතා කරගන්න
ඔබ ගරු මන්ත්‍රීතුමා විස්තර නියෝග අංක 33-2 මම ඔබගේ අවධානය යොමු කරනු
බවසුරි. ගරු ඇමතුතුමනි, දැන් ඔබතුමාලා දන්නවා මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් මේ වෙනකොට අවෝඩ් කරලා තියෙනවා සිය බලාණ්ඩුවේ. හැබැයි මේ සඳහා අවශ්‍ය ඉඩම්වල ප්‍රශ්න ඉඩම් නිරවුල් කිරීම තාම වෙලා නැහැ. මම දන්න විදිහට මේ ව්‍යාපෘතිය මේ ජනවාරි හෝ පෙබරවාරි මේ ඉදිකිරීම් ආරම්භ කරන්න නියමිතව තිබුණා. හැබැයි මේ දක්වා විදුලි බල මණ්ඩලයෙන් හෝ අනිකුත් ඒ අවශේෂ ආයතනවලින් ඒ අවශ්‍ය ශක්තිය සහයෝගය ලැබිලා නැති නිසා මේක ආරම්භ කරන්න බැරි තත්ත්වයක තියෙනවා මේ නියමිත වෙලාවට. මේක කඩිනම් කරන්න ඔබතුමාලා අවධානය යොමු කරලා තියෙනවද? අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඉන්නවද? මොකද මෙගාවොට් 100ක සියඹලාණ්ඩුව සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ තත්ත්වය.
කථානායකතුමනි, ඇත්තටම අපි ඒක උනන්දුවෙන් සහ ඒක මේ ඉක්මන් කිරීමේ වැඩවල ඉන්නවා. මේක ඇත්තටම කලින් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්. දැන් අපිට තමයි කුණු ගෑල්ල අහු වෙලා තියෙන්නේ. දැන් ඒකේ විශේෂයෙන්ම ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා ඒක අර බැංක වලට අපකරණයක් විදිහට තියන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ට ඉඩම් පවරන්න ඕනේ කියලා. නැත්නම් ඉඩම් පැවරීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඉල්ලීම සැපයුම් කරුවන්ගේ ඉල්ලීමක් ඉටු කරන්න වෙලා තියෙනවා. ඒකට අපි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා තියෙනවා. දාලා ඇත්තටම මේ බලාගෙන ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ ඔබ්සර්වේෂන් යනකම්. ඒක අපි නිර්දේශ කළා තමයි මම ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක ආපු ගමන් ඒක මම හිතන්නේ ක්‍රියාත්මක කරගන්න අවුලක් වෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ මේ නිරීක්ෂණ බලාගෙන ඉන්නවා.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමා ඒ වගේම අවධානය යොමු කරන අනිත් කාරණයක් තමයි දැන් අපි දන්නවා ව්‍යාපෘති තියෙනවා. හැබැයි ට්‍රාන්ස්මිෂන් ලයින් වල විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ග්‍රිඩ් සබ්ස්ටේෂන් එහෙම නැත්නම් කොටුම උපවලවල් අප්ග්‍රේඩ් කරන්න තියෙනවා. ඒ වගේ විශාල ප්‍රශ්නයක් තියෙන නිසා මේ අපේ සිස්ටම් එකට නිෂ්පාදනය කරන විදුලිය ඩිස්ට්‍රිබියුට් කරන්නත් ඒ වගේම ට්‍රාන්ස්මිට් කරන්නත් ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම යාපනයේ ඉඳන් නවහබරණ දක්වා වූ අලුත් ට්‍රාන්ස්මිෂන් ලයින් එක ඉදිකිරීම ප්‍රමාද වෙලා තියෙනවා. ඒ වගේම ග්‍රිඩ් උපපොළවල් ගණනාවක ප්‍රමාදයන් තියෙනවා. ඉතින් මේක වේගවත් කරන්න යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද? ඒ සම්බන්ධව ඔබතුමාලගේ අවධානය යොමු කරලා තියෙනවද කියලා අහන ගමන් අවසාන වශයෙන් ඔබතුමාගෙන් මේකට එකතු කරනවා. ඉතාම කෙටි ප්‍රශ්නයක්.
විදුලිබල මණ්ඩලයේ ඔබතුමා අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරද්දී රංජන් ජයලාල් මහත්මයාගේ උපදෙස් වර්ධිත වැඩ කරන්න කියන එකත් කෙටි ප්‍රශ්නයක් විදිහට අහනවා.
ඒකට උත්තර
ගරු මන්ත්‍රීතුමා එක ප්‍රශ්නයක් අහනවා.
ඒකට උත්තරේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා එක ප්‍රශ්නයක් අහනවා.
නැහැ. මුල ප්‍රශ්නේ ඉතුරු කොටසට ගත්තොත් එහෙම ඇත්තටම අපි එහෙම ගැටලුවක් තියෙනවා. මොකද මේකේ කිසිම ගොඩක් වෙලාවට කම්ප්ලීට් ෆ්ලෙක්සිබල් නෙට්වර්ක් එකක් අපිට නැහැ ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ ලංකාවේ. ඔය ඒක ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපිට පුනර්ජනීය බලය එකතු කරාට ඇත්තටම සප්ලයර්ස්ලා ඉන්වෙස්ටර්ස්ලා නිෂ්පාදනය කරාට ඒක අපේ නෙට්වර්ක් එකට ගන්න ගියාම ඒක ඇත්තටම මමත් දැඩිව මේ පුද්ගලිකවම මැදිහත් වෙලා ඒ ගැන කටයුතු කරන ඇරෙන්න දැන් ඔය ට්‍රාන්ස්මිෂන් ලයින් කීපයක් අපි දැන්ට මේ කන්ස්ට්‍රක්ෂන් මට්ටමේ තියෙනවා. අනිත් ඒවත් මොකද ඔය ජෙනරේටර් වල කැපැසිටි ප්‍රශ්නේ ලංකාව පුරාම යම් යම් ප්‍රදේශවල තියෙනවා. ඒකෙදි ඇත්තටම අර ඒකට යන මිල තමයි ලොකුවට ගැටලුවක් වෙලා තියෙන්නේ. ඔගමෙන්ටේෂන් ඒ කියන්නේ මේක මේ වැඩි කරන්න කැපැසිටි වැඩි කරන්න අපිට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. අපි ඒකට යම් යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ වගේම අපිට එහෙම නැති ප්‍රදේශ ප්‍රශ්න නැති ප්‍රදේශ වලට ප්‍රයෝරිටි දීලා යනවා. ඒ ඇත්තටම කිසිම දෙයක් අපි මේවා කරලා අතහැරලා නැහැ. විශේෂයෙන්ම අපි පුනර්ජනනීය බලය 70%ක ටාගට් එකට යනවා නම් 2030 වෙනකොට අපිට ඔය නෙට්වර්ක් ටික ඔය කැපැසිටි ටික අපි හදා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය නොවන සහ විදේශ ඩොනර් ඒජන්සි ගැනත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඔකට අවශ්‍ය උදව් ගන්න. මොකද අපිට දැන් ලීස් කොස්ට් එකට මේක විදුලි බලය තියා ගන්නවා වගේම මේ ඩෙවලොප්මන්ට් ගැන අපිට හිතන්න වෙනවා. ඒකයි අපිට ඒව නැතුව දැන් සමහර වෙලාවට සමහර මන්ත්‍රීවරු මාධ්‍ය වලින් කියනවා අච්චර ලාභයි මෙච්චර ලාභයි. ඒකේ තියෙන දැන් ඔය කන්ස්ට්‍රක්ෂන් වලට යන වියදම ලොකු වියදමක් යන්නේ. මොකද විදුලි බලය කියන එක අපි දෙනවට වැඩිය ලොකු වියදමක් අපිට දරන්න වෙලා තියෙනවා ලංකාවේ. විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම ආනයනය කරන්න වෙලා තියෙනවා. ඒවට හැම අපි වැඩ ගෙවන්න ඕනේ 118ක් හැම දෙයකටම. ඒ හැම දෙයක්ම අපිට ඇවිල්ලා තියෙනවා. ඒවත් එකතු කරලා තමයි මේක යුනිට් එකක් ගන්න ප්‍රයිස් එක තමයි සෝලා වල අපි රුපියල් 27ට හරි 22ට හරි 34ට ගත්තට ඒක නෙමෙයි කොස්ට් එක ඇත්තටම. ඊට පස්සේ එතන ඉඳන් විදුලි බල මණ්ඩලයේ ලොකු කොස්ට් එකක් තියෙනවා. ඒ පද්ධතිය නඩත්තු කරන්න පවත්වාගෙන යන්න දැන් අපිට ස්ටාෆ් වල ප්‍රශ්න තියෙනවා. ඉංජිනේරුලා ගොඩාක් පරපරණ ටැක්ස් හින්දා මේ රට ඇරගිහිල්ලා තියෙනවා. අපිට ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි ඒව ඇත්තටම දැඩි අවධානය යොමු කරලා කටයුතු කරමින් යනවා. මොකද අපිට
අමාත්‍යතුමා පිළිතුර කැටි කරන්න
අපි එක පැත්තකින් මේක වර්ධනය කරනවා වගේම ඒක සස්ටේන් කරගෙන ඉදිරියට යන්න ඕනේ කියන අවබෝධයත් එක්ක යන්නේ. එහෙම අනුව තමයි අපි ඔය ප්‍රයිස් රිවිෂන් හැම දෙයක්ම අපි කරන්නේ. එහෙම නැතුව කෑල්ලෙන් කෑල්ල නෙමෙයි අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා කියලා ඒකට කටයුතු කරනවා කියලා දන්වන්න කැමතියි.
ගරු නීතිඥ තිත්‍රාල් ප්‍රනාන්දෝ මන්ත්‍රීතුමා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු අර්ජුන මන්ත්‍රීතුමා
අර කථානායකතුමා මම මේ තුන්වෙනි පාර මේ ගුඩ් මෝර්නින් හැමෝටම තුන්වෙනි පාර මේ පාර්ලිමේන්තුවේ අහන්නේ මට කතා කරන්න වෙලාව වෙන් කරන්න නැහැ කියලා කොමිටිපත් කරලා තියෙනවා. ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නය තමයි දැන් බිස්නස් කොමිටි එකට මම පාර්ටි ලීඩර් විදියට අපිට සහයෝගය දීලා නැහැ. හතර දෙනෙක් මදි කියලා විපක්ෂයෙන් තව දෙන්නෙක් ඉල්ලලා තියෙනවා. එතකොට මේ
අන්තර මාතුතුමා කොමිටි එක අහත තුනට රැස් වෙනවා. කොමිටි එක රැස්
වෙනවා.
ගරු නීතිජ තිත්තාල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අධිකරණ සහ ජාතික ඒකවත්ව මන්ත්‍රී ඇසීමට
ගරු කථානායකතුමනි ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමාගේ ඇසීමට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ විභාග වෙමින් පවතින අවුරුදු 5 ඉක්ම වූ සිවිල් නඩු සංඛ්‍යාව සහ අවුරුදු 10 ඉක්ම වූ සිවිල් නඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද? දෙක නෑ මම මේක අහන්න ඕන වාචිකවම. නඩු විභාග කර අවසන් කිරීමේදී පවතින ප්‍රමාදය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?
පිළිතුර අයන් එක ගරු මන්ත්‍රීතුමනි අධිකරණවල නඩු කටයුතු පරිපාලන විෂය අතර ගැනන අතර එම විෂය සම්බන්ධයෙන් ස්වාධීන කමිෂන් සභාවක් වන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වගකීම දරනු ලබයි. විමසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය වෙතින් කරන ලද පසුවිපරීමේදී එම ප්‍රශ්න සඳහා පිළිතුරු සකස් කර අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිළිතුරු යොමු කිරීම සඳහා ඔවුන් සති 3ක කාලයක් ඉල්ලා තිබෙනවා ස්වාමීනි අධිකරණ සේවා කොමිෂන් සභාව. ඒ වගේම ඒ සඳහා කාලය ඉල්ලා සිටිනවා ස්වාමීනි සති 3ක්. දෙවනුව නඩු විභාග ගරු කතානායකතුමනි. සවන් ගරු කතානායකතුමනි. I'm still getting out of the habit of being in court. I do apologize to the house. ගරු කතානායකතුමනි, දෙවන ප්‍රශ්නයේදීද නඩු විභාග අවසන් කිරීමේදී පවතින ප්‍රමාදය පැලකිය විසඳා ගන්න ලබන ක්‍රියාමාර්ග එම ප්‍රශ්නයටද අභ්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම අධිකරණ සේවා කොමිස් සභාව වෙතින් මා වෙත ලබා දිය යුතුයි. ඒක සතුටුල ලැබෙනවා. ඉතුරු ටික අමාත්‍යාංශ ඒවා. මම සම්පූර්ණ පිළිතුරක් මේ ප්‍රශ්න දෙකටම සැපීම සඳහා සතුටුන කාලයක් ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමනි.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි, මම පස්වෙනි ප්‍රශ්නය අසනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 වයස අවුරුදු 5ට වැඩි සක්‍රීය රැකියාවේ නියුතු හෝ නිශ්චිත වශයෙන් රැකියාවක් සොයමින් සිටින ජනගහනයේ ශ්‍රම බලකායට අයත් වේ. 2023 ශ්‍රම බලකාය සමීක්ෂණයට අනුව මේ වර්ෂයේ වයස අවුරුදු 15ට වැඩි ජනගහනයේ මිලියන 17.3ක් වන අතර ඉන් ශ්‍රම බලකාය මිලියන 8.4ක් වේ. තවද ඒ අතරින් මිලියන 8ක් රැකියාවල නිරත වේ. මින් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලිකංශයේ විධිමත් රැකියාවල, ඒ කියන්නේ EPF හෝ ETF, EPF හා ETF ගෙවීම් සිදු කරන විධිමත් සේවා නියුසුමකට ඇතුළත්ව රැකියා කරන සේවක සංඛ්‍යාව 5ත පරිදි වේ. මම වසරින් වසර ඉදිරිපත් කරන්නද කමක්. හරි, ඒක සභාගත කරනවා. 2019 11,16,549යි රාජ්‍ය අංශයේ, ඒ වගේම පෞද්ගලිකංශයේ 35,21,695යි. මේ ආදි වශයෙන් 2023 දක්වා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. 2024 වසරේට අදාළව සමීක්ෂණේ සිදු කළද මේ වන විට දත්ත පරිගණකගත කරමින් පවතින බව ජනත් ලේකන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීලා තිබෙන නිසා 2024 දත්ත අපිට ලැබිලා නැහැ. ඒ වගේම තමයි ඔබේ දෙවැනි ප්‍රශ්නේ, පසුගිය වසර 10 තුළ ස්ථිර සහ අනියම් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද? ඒකත් ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, 2014 10,69,824යි ස්ත්‍රී රාජ්‍ය සේවක සංඛ්‍යාව. ඒ වගේ අනියමං ඒක අන්තිම අවුරුද්දේ 2023 ගරු මන්ත්‍රීතුමා 10,57,958යි ස්ථිර රාජ්‍ය සේවකයන්. ඒ වගේ අනියම් රාජ්‍ය සේවකයන් 37,298යි. ඊළඟට ඔබේ තුන්වෙනි ප්‍රශ්නය A3, පසුගිය වසර 10ක කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා දීමනා සඳහා වූ මුළු මූල්‍ය පිරිවැය 2015 සිට 2024 දක්වා තිබෙනවා. 2024 බිලියන 1113.8873යි. ඊළඟ ප්‍රශ්නය, පසුගිය වසර 10 තුළ ගෙවා ඇති මුළු විශ්‍රාම වැටුප් ප්‍රමාණය කොපමණද යන්න එක් එක් වශයෙන් අනුව සඳහන් කරන්න කියලා ඉල්ලලා තිබෙනවා. 2015 සිට 2024 දක්වා තිබෙනවා. 2024 රුපියල් මිලියන 3,48,907යි. වසර 10ම තිබෙනවා ගරු කතානායකතුමනි. ඊළඟට ඔබ අහනවා පළවෙනි ප්‍රශ්නේ, ඉදිරි වසර 10 සඳහා පුරෝකථනය කළ හැකි ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සහ පෞද්ගලිකංශයේ ශ්‍රම බලකාය වෙන්වෙන් වශයෙන් කවරේද කියලා. ඉදිරි වසර 10 සඳහා ශ්‍රම බලකාය පිළිබඳ රාජ්‍ය ආයතනයක් විසින් විධිමත් පරිදි පුරෝකථනයක් සිදු කර නොමැත. එසේ වුවද විවිධ අන්තර්ජාතික ආයතන හා පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්‍යයන වාර්තා හා පුරෝකථන රජයේ විසින් සිය ප්‍රතිපත්ති මේ තීරණ ගැනීමේදී අදාළ කර ගනී. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සංවර්ධන හා ආසියානු සංවර්ධන බැංකුව විසින් 2017 වසරේදී පළ කරනු ලැබූ ශ්‍රී ලංකා ෆොස්ටරින් වර්ක් ෆෝස් ස්කිල්ස් ත්‍රූ එඩියුකේෂන් වාර්තාව අනුව මේ වන විට මිලියන 8ක්ව පවතින ශ්‍රම බලකාය 2035 වසරේ දක්වා එම මට්ටමේම පවතින අතර ඉන් අනතුරුව ක්‍රමානුකූලව අඩුවන ඇති බවට පුරෝකථනය කර ඇත මේ කියන ආයතනය. ඒ ගැනත් මම කෙටි සඳහනක් කරන්නම් ගරු කතානායකතුමනි. මෙම ආයතන විසින් ඉදිරිපත් කළ තිබෙන මෙම ෆොස්ටරින් වර්ක් ෆෝස් ස්කිල්ස් ත්‍රූ එඩියුකේෂන් කියන වාර්තාවේ ඔවුන් සඳහන් කරනවා මෙහෙම, ADB and ILO do not guarantee the accuracy of data included in this publication and accept no responsibility for any consequence of their use. ඒක ඒගොල්ලෝ guarantee කරන්නේ නැහැ කියන එක කියනවා. නමුත් අපිට යම් ප්‍රමාණයකට මේ data පාවිච්චි කර ගැනීම හැකියාව තිබෙනවා අපේ ඉදිරි කටයුතු සඳහා. ඊළඟට මේදී දැනට අඩු මට්ටමක පවතින ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 34.5% ශ්‍රම බලකා සමීක්ෂණය අනුව 2023 මේ ඉහළ නැංවීම කෙරෙහි රජයේ විශේෂ අවධානයක් යොමු කරනු ඇත. එහි දෙවන ප්‍රශ්නය, ඉදිරි වසර පහ සඳහා බඳවා ගැනීමට අදහස් කරන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව වෙනුවෙන් වශයෙන් කවරේද කියලා අහනවා. ජාතික අයවැය ලේඛන 3/2022 අනුව 2022 සිට රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවයක බඳවා ගැනීමේ තාවකාලික අත්හිටුවලා තිබෙනවා. 2022 ඔබ තමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමාගේ කාලේ පසුව රාජ්‍ය සේවය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම පිණිස අත්‍යවශ්‍ය තනතුර පුරප්පාඩු පිරවීම යෝජනා සලකා බැලීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මගින් කරලද නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩල විසින් අවස්ථානුකූලව බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙම ක්‍රමවේදයේ තවදුරටත් අනුගමනය කිරීමට කටයුතු කරනු ඇත. ඉදිරි වසර 10 සඳහා අපේක්ෂිත විශ්‍රාම වැටුප් වියදම් කවරේද 2025 වර්ෂයේ සඳහා විශ්‍රාමිකයන් සංඛ්‍යාව 737,352 සඳහා විශ්‍රාම වැටුප් වියදම රුපියල් බිලියන 393.07 පුරෝකථනය කර ඇත. විශ්‍රාම වැටුප් වියදම දළදේශීය නිෂ්පාදිතින් 1.5% අගයක් ගන්න අතර පවත්නා වැටුප් වියදම හා විශ්‍රාම වැටුප් ගැන්වීම පිළිබඳ ප්‍රතිපත්තිමේ වෙනසක් සිදු නොවුන හොත් එම ප්‍රතිශතයට ආසන්නව පවතිනු ඇත. ඉදිරි වසර 10ක් සඳහා විශ්‍රාම ගණු ඇතැයි අපේක්ෂිත පුජ්‍යලින් සංඛ්‍යාව මෙන්ම ඊට වැය වෙතැයි අපේක්ෂිත විශ්‍රාම වැටුප් වියදම් පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව තොරතුරු නොමැති බව දන්වා ඇත. එම තොරතුරු පුරෝකථනය පහත හේතු මත සීමාකාරීව ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩි වශයෙන් දැනුම් දීලා තියෙනවා. ගරු කථානායකතුමනි, වයස අවුරුදු 55-60 අතර විශ්‍රාම යාමට වෙනත් වෛද්‍යමය හේතුන් විශ්‍රාම ගැන්වීම, ඒ වගේම තවත් විශ්‍රාම ඉදිරි වසර 10ක මිය යන සංඛ්‍යාව, ඒ වගේම විශ්‍රාම වැටුප් සංශෝධන කිරීමේදී ඉදිරියේදී රජයේ ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ, වෙනත් විශේෂිත තොරතුරු, සේවාවල විශ්‍රාම ගැන්වීම ආදී හේතු මත තමයි ඒ පුරෝකථනය කරන්න වෙන්නේ කියන එක තමයි ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරලා තිබෙන්නේ. රජයේ සේවකයන් වයස අවුරුදු 55 ඉලමීමෙන් පසු, ඒ කියන්නේ වෛකල්පිත විශ්‍රාම වයස හෝ අනිවාර්ය වයස ඉලමීම අවුරුදු 64 කාල සීමාව තුළ නිලධාරීන්ගේ අභිමතයේ සහ හෝ වැටුප් පිළිබඳ රජයේ විසින් ගනු ලබන ප්‍රතිපත්තීන් මත විශ්‍රාම ගැන්වීම. ඊළඟට 4 ප්‍රශ්නේ, ඉදිරි වසර 10 සඳහා අපේක්ෂිත විශ්‍රාමිකයන් කවරේද කියලා ඔබ අහලා තිබෙනවා. ඒ වගේම යන්නත් ඒ එක් වශය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද යන්නත් ප්‍රශ්නයක් ලෙස අහලා තිබෙනවා. ගරු කථානායකතුමනි, ඉදිරි වසර 10 සඳහා අපේක්ෂිත විශ්‍රාමිකයන් සංඛ්‍යාව පහත තොරතුරු මත පදනම්ව ගණනය කිරීම කළ යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළා තිබෙනවා. ඒක නිසා නිශ්චිත ලෙස ඒක කියන්න බෑ කියන එක උන් සඳහන් කරන්නේ. ඒකේ කරුණු කීපයක් තිබෙනවා. එක, දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයන් අතරින් ඉදිරි වසර 10 තුළ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස, ඒ කියන්නේ අවුරුදු 55 හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස සම්පූර්ණ කර සේවයෙන් විශ්‍රාම යන සංඛ්‍යාව. ඊළඟට දෙවෙනි එක, දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයන් අතරින් ඉදිරි වසර 10 තුළ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹීමට පෙර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන ගරුවන්තුතුම ඔබ දන්නවා සමහරු වයස අවුරුදු 20 සම්පූර්ණව විශ්‍රාම යන්න පුළුවන්. 55 විශ්‍රාම ලැබීමේ පදනම් මත ඒ අනුව සමහරු විශ්‍රාම යනවා, විශ්‍රාම ඉල්ලනවා. ඒකත් එක හේතුවක් අපිට මේ නිශ්චිත ලෙස මේක ගණනය කරන්න බැරි. ඊළඟ කාරණේ තමයි සන්නද්ධ සේවාවන් සේවයේ යෙදී සිටින සන්නද්ධ හමුදා සමාජිකයන් අතරින් ඉදිරි වසර 10ක කාල සීමාව තුළ නියමිත සේවා කාලය අවුරුදු 20 හෝ 22 සම්පූර්ණ කර සේවයන් විශ්‍රාම යන හමුදා සමාජිකයන් සංඛ්‍යාව, ඒකත් අපිට ගණනය කරන්න බෑ. මොකද ඔවුන්ට ඒ අයිතිය තිබෙන නිසා. ඊළඟට විශ්‍රාම වැටුප් සංශෝධන කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමේ තීරණ. දැනට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් අතරින් ඉදිරි වසර 10 තුළ මිලියන මිය යන විශ්‍රාමිකයන් සංඛ්‍යාව. ඒක අනුවත් අපිට මේක හරිම දත්ත දෙන්න පුළුවන් කමක් නැහැ. යන තොරතුරු වල වෙනස් වීමේ ස්වභාවය අනුව දිගු කාලීන පුරෝකථනය කිරීම අපහසුතාවයක් පවතින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් දන්වලා තිබෙනවා. කෙසේ වෙතත් නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල් ක්‍රමවේදයන් ද උපයෝගී කර ගනිමින් උපරිම නිර්වැද්‍යතාවකින් යුතු දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් අපි මේ වෙනකොට ඔබ දන්නවා ආණ්ඩුව විසින් සටහන් ආරම්භ කරලා තිබෙනවා රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සඳහා. ඒකත් එක්ක අපිට වඩාත්ම නිර්වැද්‍ය දත්ත ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. ආ ප්‍රශංක ආ ඒ පැන නොනගී.
තනාගතුමනි, බොහොම ස්තුතියි සවිස්තර උත්තරයක් සපයීම සම්බන්ධයෙන්. මට අවශ්‍ය වන්නේ ඔබේ පිළිතුරෙන් ලැබුණේ සමස්ත රජයේ සේවයේ සහ පෙන්ෂන් වලට දළදේශීය නිෂ්පාදනයේ 6% වෙන් කළ තියෙනවා. ඒ 6% ඔබතුමාලා පිළි අරන් තියෙන දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුව වියදම් කරන්න පුළුවන් වෙන්නේ 20%. ඒකෙන් තුනෙන් එකකට මේකට යටත් වෙනවා. මේක තුල අද තියෙන විරැකියාවයි ඔබතුමාලා පුරුදු වෙලා තියෙන පරිවැඩි කිරීමයි කොයි ආකාරින්ද ගෙවන්න ඔබතුමාලා සැලසුම් සහගත වැඩ කරන්නේ. ඒ කියන්නේ IMF එකේ 120% තමයි සම්පූර්ණ වියදමට ඇස්තමේන්තු කරලා තියෙන්නේ. දැන් ඔබතුමා මෙතන කිව්ව පෙන්ෂන් වලට 1.5% යනවා නම් රජයේ සේවයේ වියදමට 4.5% යනවා. ඒ කියන්නේ සමස්ත වියදමෙන් 33% යනවා රජයේ සේවයේ පඩි සහ පෙන්ෂන් වලට. එතකොට ඔබතුමාලා මේ සම්බන්ධයෙන් පඩි වැඩි කරනවා කියලා තියෙනවා. මේකත් එක්ක ඔබතුමාලා කොහොමද මේ ප්‍රශ්නය निराකරණය කරන්න
යන්නේ? මේමයි තව නොබෝ දිනකින් විශේෂයෙන්ම ලබන මාසෙදී අපි මේමයි අපි ඉතාම පැහැදිලිව එළඹෙන අයවැයේදී දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සැලකිතු වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කරනවා මේ පවතින ජීවන තත්ත්වයත් එක්ක. ඉතින් ඒක අපි ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දී ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැනට IMF එකේ එහෙම ගැටලුවක් මතුවෙලා නැහැ.
තියෙනවනේ දැන් ඔබතුමාලා පිළියරන් තියෙන එකේ
එම ජනාධිපතිතුමාම අපිට මතකයි මේ රටේ වෘත්තිකයෝ වැඩවර්ජන කරද්දී උද්ඝෝෂණ කරද්දී අරගල කරද්දී පේ ටැක්ස් එක අඩු කරන්න කියලා ජනාධිපති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ගිහින් IMF එකත් එක්ක කතා කරගන්න කියලා. දැන් අපි තීරණය කළා තිබෙනවා එම පේ ටැක්ස් එක සීමාව 150,000 දක්වා ඉහළ දාන්න. ඒ වගේ අපිට කිසි ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේ තත්ත්වයක් එක්ක IMF එකේ කිසි විරෝධයක් නැහැ වැටුප් වැඩි කිරීමට.
ගල තියෙන පඩි වැඩි කිරීම ඒ ආකාරයෙන් මෙහෙනම් කරනවා.
ලබන අයවැයේදී සිදු වෙනවා පරිමාසය ඉදිරිපත් කරන අයවැයේදී.
ඒ කියන්නේ 25,000 ගෙවනවා.
25,000 කියලා නෑ අපි ඉලක්කම බලාගමු කලබල වෙන්න එපා. මොකද මේ ලිහල බලන්න තියෙන මල්ල ඔබල බලන්න හදන්න එපා නේද? අපි ඒ ඔබතුමාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර සැප්තැම්බර් 4 තැපැල් ඡන්දේ ඊට පෙර දවසේ කැබිනට් එකේ තීරණයක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකින් ඔවුන්ගේ රාජ්‍ය සේවක ඡන්දය ඉලක්ක කරගෙන පොඩකින පොඩකින කැබිනට් මම මේ පැහැදිලි කරනවා. ඔබතුමා ප්‍රශ්නයක් අහුව මට ඉඩ දෙන්න. මේ කැබිනට් තීරණයක් ගත්තා රාජ්‍ය සේවකගේ ඡන්ද ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා පහුවදා සැප්තැම්බර් 4-5 තැපැල් ඡන්දෙදී. ඒ නිසා ඒ කියන්නේ ජනතාව මුලා කරන රාජ්‍ය සේවකින් මුලා කරන්න වැඩ කරන ජනතාව මුලා කරන්න ඉදිරිපත් කරපු එකක් මිසක්
ගරු අමාත්‍යතුමා පිළිතුර කැටි කරන්න ගරු
අමාත්‍යතුමා පිළිතුර කැටි කරන්න 2022 ජූලි මාසේ ඉඳලා ගරු කතානායකතුමනි අවුරුදු දෙකකට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරේ දැරුවා. හැබැයි අවුරුදු දෙකමාරක් තිස්සේ
ගරු අමාත්‍යතුමා
වැඩි නොකරපු ජනාධිපතිතුමා මේ අහපු කාලේ උත්තර දෙන්න ඕන. මෙතුමා අහනවා 25,000කින් වැඩි කරනවද කියලා. ඒකෝ මේ 25,000 කියලා කියන්නේ මේ
තුනක් ඇහුවා ගරු මන්ත්‍රීතුමා. ප්‍රශ්නයක තව ප්‍රශ්න ආවා. ප්‍රශ්න කෙටියෙන් අහන්න ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි කතානායකතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වන්නේ මේ මොහොතේ තියෙන විරැකියාව වියුක්තිය කීයද? 100% වශයෙන් ප්‍රතිශතයක් වශයෙන් කීයද?
මේක හරි පැහැදිලිව සඳහන් වෙනවා. දැනට ශ්‍රම බලකායේ 8.4%, ඒ අතරින් මිලියන 8ක් රැකියාවල නිරත වෙමින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ 104,000 වගේ ප්‍රමාණයක් තමයි මේ දාලා තියෙන ලබා දීලා තිබෙන වාර්තාවේ ගරු මන්ත්‍රීතුමනි සඳහන් වෙන්නේ.
ගරු
මේ අපිට අදාළ නිලධාරීන් විසින් ලබා දීලා තිබෙන වාර්තාව ඇත්තම ගත්තොත් මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැන් කම්කරු අමාත්‍යංශයේ ගත්තත් මං හිතන්නේ අනිකුත් අමාත්‍යංශ සම්බන්ධයෙන් ගත්තත් මේ දත්ත පිළිබඳව යම් ගැටලුකාරී තත්වයක් තිබෙනවා. අපි කම්කරු අමාත්‍යංශයේ පසුගිය දවස්වල අංශ ගණනාවක සාකච්ඡා කරද්දී දත්වල යම් ප්‍රමාණයක ගැටලු ටිකක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා
ගරු